එහෙම තමයි කිව්වේ ඉතින් මට එහෙම. මට එහෙම තමයි කිව්වේ. ඒක
ජනාධිපතිවරයාගෙන් ලැබුණු නිවේදන මහජන ආරක්ෂක පනත ශ්‍රී ලංකා පුරා දැනට සීගෙන් ව්‍යාප්තියෙන් පවතින COVID-19 වසං ව්‍යසන තත්ත්වය තුළ රට යථාතත්වයට පැමිණීමේ අරමුණ සුරක්ෂිත කිරීම සඳහා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යන ආමේ අරමුණෙන් මහජන ආරක්ෂක පනිතිය දෙවැනි වගන්ති යටතේ එකී ආඥා පන්තියේ දෙවැනි කොටසේ විධිවිධාන බලාත්මක කරමින් එහි පස්වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර සකස් කරලද අත්‍යවශ්‍ය ආහාර සැපීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ශ්‍රී ලංකා මුළුල්ලේම වර්ෂ 2021 අගෝස්තු 30 වන දින සිට ක්‍රියාත්මක විය යුතු බව ප්‍රකාශනයක් මා විසින් නිකුත් කරන ලද බව එකී ආඥා මතය 3 වැනි වගන්තිය ප්‍රකාරව මෙයින් පාර්ලිමේන්තුව දැනුම් දෙන ලැබේ. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති හතලිස්වැනි අධිකාරී වූ මහජන ආරක්ෂා ආරක්ෂක පනත 40 වැනි අධිකාරී වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමුවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බව බවට අච්චාවන් නිකුත් කොට ඇත. යනු උපනාඥා පනතිය 21-2 වගන්තිය සමග කිවිය යුතු 2-3 වගන්තිය ප්‍රකාරව එබා පාර්ලිමේන්තු වෙත මෙයින් දැනුම් දෙමි. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121-1 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කරන ලද මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීමේ නැමති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණයේ වශයෙන් පරීක්ෂා කර පනත් කෙටුම්පතේ 6 වැනි වගන්තිය ආණ්ඩුක ව්‍යවස්ථාවේ 76-1 ව්‍යවස්ථාවට අනනුකූල වන බවත් පනතේ කෙටුම්පතේ 7 වැනි වගන්තිය ආණ්ඩුක ව්‍යවස්ථාවේ 3, 4 සහ 12-1 ව්‍යවස්ථාවලට අනනුකූල වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. එබැවින් පනත් කෙටුම්පත ආණ්ඩුක ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ 2 වන අනු ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කොට ආණ්ඩුක ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාවේ නියමිත ප්‍රකාර ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කළ යුතු බවට ආණ්ඩුක ව්‍යවස්ථාවේ 123-2 ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්ව නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයයි මම නියෝග කරමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2020-21 අගෝස්තු 23 වන දින කොරෝනා වෛරස් රෝගයේ COVID-19 තාවකාලික විධාන නැමැති පනත් කෙටුම්පත පතේ මා විසින් සහතික සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිලුම් මමුණුගා මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නැති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127-3 විධිවිධාන ප්‍රකාරව 2020-21 සැප්තැම්බර් 2 වන දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මදුර විතානගේ මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග එකසිය පහළොවෙහි විධිවිධාන සහ 20/21 අගෝස්තු 17 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව 20/21 සැප්තැම්බර් 2 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මතු සඳහන් මන්ත්‍රීවරයන්ද නම් කරන ලද බව දන්නු කැමැත්තෙමි. ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා, ගරු ජී.ජී. පොන්නම්බලම් මැතිතුමා. ලිපිලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 20/21 අගෝස්තු 30 දින ඇති අංක 22/43 ඇල ඉරක් 4 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය හා එහි උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 194 වන වගන්තිය යටතේ පැවරුම් මිල නියෝගය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමා විසින් සාදන ලදුව 20/21 මාර්තු 2 දින ඇති අංක 22/17 ඇල ඉරක් 7 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 194 වන වගන්තිය යටතේ ආදායම් පද්දේ නිදහස් වනතොරතුරු තාක්ෂණ සහ සපල සේවා නියම කරමින් මුදල් අමාත්‍යතුමා විසින් සාදන ලදුව 20/21 ජූනි 29 දින ඇති අංක 22/34 ඇල ඉරක් 6 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 2002 අංක 14 දරණ එකතු කළාගේ මත බදු පනතේ 75 වන වගන්තිය යටතේ එකතු කළාගේ මත බද්දේ නිදහස් වන තොරතුරු තාක්ෂණ සහ සපල සේවා නියම කරමින් මුදල් අමාත්‍යතුමා විසින් සාදන ලදුව 20/21 ජූනි 29 දින ඇති අංක 22/34 ඇල ඉරක් 7 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය සහ 2006 අංක 11 දරණ මුදල් පනතේ 8 වන වගන්තිය සමග කිය යුතු එකී පනතේ 6/2 වන වගන්තිය යටතේ ටෙලි නාට්‍ය චිත්‍රපට සහ වාණිජ්‍ය වැඩසටහන් බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමා විසින් සාදන ලදුව 20/21 මැයි 10 දින ඇති අංක 22/27 ඇල ඉරක් 2 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ තියමු කළ යුතුයයි මම යෝජනා කරමි. 20/20 අංක 7 දරණ විසර්ජන පනතේ 6/1 වගන්තිය යටතේ 20/21 6/22 සිට 20/21 7/29 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූර්ණක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූර්ණක වෙන්කිරීම පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු මහින්ද අමරවීර මැතිතුමා.
ගරු කථානායකතුමනි, බිලියත්ත වටරක්ගොඩ චන්දන යන ලිපිනේ පදිංචි කේ.පී. රංජිත් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
කාරක සභා පිළිබඳ වාර්තා පිටිපත සභාපති අනුරපීඩ දර්ශනය අපමැතුම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on Finance Bill, order under the Excise Special Provisions Act No. 13 of 1989, regulations under the Foreign Exchange Act No. 12 of 2017, and regulations under the Import and Export Control Act No. 1 of 1969.
පෙත්සම් පිළිගැනීම ගරු වාසුදේව නානායක්කර මැතිතුමා.
ගරු කථානායකතුමනි, කිරිබත්කුඩ රෝහලපාර කිංස්වුඩ් උද්‍යානයේ අංක 99 ස්ථානයේ පදිංචි ජනතනායකර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ඔට්ටමාවඩි කාවත්තමුණේ කඩදාසි නගරය වාකනේරි පාරේ ලිපිනේ පදිංචි එච්.එම්.එච්. සෙයද උමර් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද බේරුවල මුල්ලපිටිය කරුණාරත්න පාර අංක 85 ස්ථානයේ පදිංචි එම්.පී. ද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පට්ටියාවත්ත උඩපොකලවල අංක 1/3 ස්ථානයේ පදිංචි WAPC වීරසිංහ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාර පළමුවෙනි පඩමක අංක 90 එක ස්ථානයේ පදිංචි YI ධනවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ගෞරවයෙන් පිළිගන්නවා.
ගරු ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා.
ගරු කථානායකතුමනි, හෝමාගම මහකටුවාන නියදගල පාර අංක 5-9 දරන සානේ පදිංචි එස්.ඒ. චන්ද්‍රකීර්ති සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා.
ගරු කථානායකතුමනි, හලාවත මයික්කුලම කොරයා මාවත යන ලිපිනෙහි පදිංචි ඔගස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු අජිත් මාන්න පෙරෝ මැතිතුමා. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 20/21 සැප්තැම්බර් 2 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණය පරිදි තීරණය කළ පරිදි අද දින නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ
පළවෙනි පනත ඉදිරිපත් කරනවා.
අගාමික හා විගාමික සංශෝධන 350 වන අධිකාරය වූ අගාමික හා විගාමික පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවන වියර කියම් කවදාද?
එට දිනේ තරු කථානායකතුමනි, දෙක පාරගමික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත ඉදිරිපත් කරනවා. මෙය තාම හදිසි අවශ්‍යතාවයක් සපුරාලීමටද අවශ්‍ය වෙන බව ප්‍රකාශ කරන්නට කැමතියි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
ඉවෙනිවර කියෙම් කවදාද?
ඊට දිනේ කරපතානායකතුමනි.
අංක 3 සභානායකතුමා. අංක 3
අර කථානායකතුමනි, මම ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
හායි.
ප්‍රධාන වැඩ කටයුතු අංක 1
ඉදිරිපත් කරනවා කර කථානායකතුමනි.
මහින්දානන්ද අරුත්ගමගේ මැතිතුමා විවාදය ආරම්භ කරන්න.
ආරක්ෂක පනත ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ගරු කථානායකතුමා වෙනුවෙන් විසින් ප්‍රකාශයට පත් කර අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද නිවේදනය අදාළ මහජන ආරක්ෂක පනත යටතේ. ගරු මහින්දානන්ද අලුත්ගම මැතිතුමා කතා කිරීමට අපේ රජය වෙනුවෙන් කතා කිරීමේදී ඉතාම අත්‍යවශ්‍ය වී සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර තොග වංචා සහගතව සඟවාගෙන තැබීම වැනි බරපතල තත්ත්වයක් රටේ මතුවී තිබෙන නිසාත් මහජනාරක්ෂක ආඥාපනත ප්‍රකාශයට පත්කට ඔබතුමා වෙත දන්වා අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට සම්මතය සඳහා ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මේ බරපතල අවස්ථාවේදී සියලු දෙනා මේට සහයෝගය දක්වන්න කියලා මෙරට ජනතාවගේ ආරක්ෂාව සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම නව ශ්‍රී ලංකාවේ ක්‍රූරතර ත්‍රස්තවාදී අපේ රටේ උපන් බව සඳහන් වූ ඒ කනගාටුදායක ක්‍රූරතර ක්‍රියාව අපි හෙළා දකින බවත් නවල් ශ්‍රීලන්තයේ රජය හා ජනතාව සමග ඒ ශෝකය බෙදාගන්න බවත් එවැනි ක්‍රියාවලියට ඉඩ නොතබන ත්‍රස්තවාදයේ දරුණු කම අඳුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම ජාත්‍යන්තරයේ හරහා අද යළිත් මතුවී තිබෙන බවද ප්‍රකාශ කරන්න කැමති මහින්දානන්ද ගරු අමාත්‍යතුමා රජය වෙනුවෙන් අපේ ආරම්භක කතාව කරන්න ඇති.
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා.
ගරු කථානායකතුමනි, අතිගරු ජනාධිපතිතුමා විසින් අගෝසු මත 30 දින මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය ගැසට් කිරීමට කටයුතු කරලා තියෙනවා. එවගේම ඔබතුමා දන්නවා ගරු කතානායකතුමනි අධිකරු ජනාධිපතිතුමා හදිසි නීතිය ගැසට් කරලා දින 14ක් ඇතුළත අපි මේක පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕනේ. අපිට පාර්ලිමේන්තුවට පුළුවන් මේ පනත අද අවශ්‍ය නම් මේ පනතේ තියෙන යම් යම් අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න. එහෙම නැත්නම් මේකට සංශෝධන ගෙනෙන්න පාර්ලිමේන්තුවට අයිතිය තියෙනවා. ජනාධිපතිතුමාට බලය තියෙන දින 14යි. දින 14කට පස්සේ මේකේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවද මේක සම්මත කරාට පස්සේ තමයි ගරු කතානායකතුමනි මේක නීතියක් බවට පත්වන්නේ. මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතව හිතනවා නම් මේ හදිසි නීතිය අවශ්‍ය නැහැ කියලා මේ පාර්ලිමේන්තුවේ පනත අපට සම්මත නොකර ඉන්න බලුවා. ගරු කතානායකතුමනි අතිගරු ජනාධිපතිතුමා මේ ගැසට් නිවේදනය හදිසි නීති රෙගුලාසි පනවන්න මූලිකම කාරණය තමයි ගරු කතානායකතුමනි රටේ ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් පාරිභෝගිකයා වෙනුවෙන් තමයි අතිගරු ජනාධිපතිතුමා මේ හදිසි නීතිය ගැසට් කරන්න කටයුතු කළේ. මේ හදිසි නීතිය ගැසට් කරපු පළවෙනි අතාව නෙවෙයි මේක. රටේ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක රටේ මහජන සුභසිද්ධිය වෙනුවෙන් හදිසි නීතිය ගැසට් කරන්න පුළුවන්. මට මතකයි පහුගිය ආණ්ඩුව කාලේ අපේ කිරියල් ඇමතුමාලගේ ආණ්ඩුව කාලේ වැල්ලම්පිටියේ කුණුකන්ද කඩාගෙන වැටෙනකොටත් තමුන්නාන්සේලා හදිසි නීතිය ගෙනාවා. ඒ කියන්නේ වැල්ලම්පිටියේ කුණුකන්දටත් හදිසි නීතිය ගෙනල්ලා දෙනවා කරු කතානායකතුමනි. ඒ නිසා එවකට ඒ තිබුණ අර්ධවේදේ සමතයකටපත් කරන්න එවකට ජනාධිපතිතුමා හදිසි නීතිය පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ නිසා මහජන ආරක්ෂක මණ්ඩල යටතේ ජනාධිපතිවරයාට විවිධ අවස්ථාවලදී මහජනතාව වෙනුවෙන් මේ හදිසි නීතිය ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. මේ හදිසි නීතිය ඉදිරිපත් කිරීමේදී ගරු කතානායකතුමනි මේ හදිසි නීතිය ඉදිරිපත් කිරීම පිළිබඳ විවිධ අර්ථකථන කරනවා. මම දැක්කා ලෝකේ අල් ජසීරා ප්‍රවෘත්ති බැලුවාම BBC ප්‍රවෘත්ති බැලුවාම ලෝක ප්‍රවෘත්ති බැලුවාම මේ ප්‍රවෘත්තිවල කියන්නේ ශ්‍රී ලංකාවේ විශාල ආහාර හිඟයක් පවතිනවා. මේ ආහාර හිඟය මැඩපවත්වා ගැනීම සඳහා මේ හදිසි නීති ආණ්ඩුව ගේනවා කියලා. ඒ කරලා සතුටේ ඉන්න පෝලිමේ කීප දෙනෙක් පෙන්නනවා. ඒ නිසා මුලින්ම කියන්න ඕනේ ගරු කතානායකතුමනි there is no any shortage in this country. There is no any food shortages. අපේ රටේ කිසිදු ආහාර හිඟයක් නැහැ. අපේ රටේ කිසිදු ආහාර හිඟයක් නැහැ. මෙතන තියෙන ආහාර හිඟයක් නෙවෙයි ආහාර මාෆියාවක්. මෙතන තියෙන්නේ මේක පටල ගන්න එපා වචන දෙක. මෙතන තියෙන්නේ ආහාර හිඟයක් නොව මෙතන තියෙන්නේ ආහාර මාෆියාවක්. ඒ නිසා මේ ආහාර මාෆියාව පාලනය කර ගැනීම සඳහා තමයි අතිගරු ජනාධිපතිතුමා මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ ආණ්ඩුවක් හැටියට රජයට වගකීමක් තියෙනවා, ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර ටික දෙන්න. මේ රටේ ආහාර හිඟයක් නැහැ කියලා මම කෘෂිකර්ම ඇමතිවරයා හැටියට උත්තර දෙන්න කැමතියි. අපි පහුගිය යල මහ කන්න දෙක ගත්තොතින් අපි හෙක්ටයාර් ලක්ෂ 8ක් වගා කරලා තියෙනවා. වී මෙට්‍රික් ටන් මිලියන 5.3ක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක 1.6න් බදලා හාර් බවට පරිවර්තනය කරාම හාල් මෙට්‍රික් ටන් 3.2ක් අපි ළඟ තියෙනවා. ඒ නිසා කිසිසේත් හාල් හිඟයක් අපේ රටේ නැහැ. මේ රටේ වී හිඟයක් අපේ රටේ නැහැ. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හදිසි නීතිය බලාත්මක කරලා තියෙනවා. ආර්ථික මධ්‍යස්ථාන සියල්ල තියෙන මගේ යටතේ. අපි හැම ආර්ථික මධ්‍යස්ථානයකටම දවසකට ගරු කතානායකතුමනි 7 මෙට්‍රික් ටන් 125ක් 130ක් එනවා. හැම ගොවියෙකුටම තමන්ගේ නිෂ්පාදනය අලෙවි කරගැනීමේ හැකියාවක් අපි හදලා තියෙනවා. ඒ නිෂ්පාදන පාරිභෝගිකයන්ට බෙදීමේ යාන්ත්‍රණයක් අපි දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු හරහා අපි පත් කරලා තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ කිසිදු එළවලු හිඟයක්, කිසිදු වී හිඟයක්, කිසිදු ආහාර හිඟයක් මේ රටේ නැහැ. ඒක ආණ්ඩුව හැටියට අපි වගකීමකින් කියනවා. ඒක වැරදි අර්ථකථනය කරන්න එපා. ඊළඟට විපක්ෂය කියනවා මේ හදන්නේ මිලිටරිකරණයට එන්නලු. මේ හදන්නේ ජනාධිපතිතුමා හදිසි නීතිය දාලා මේ හමුදාකරණය කරන්නලු හදන්නේ. තමුනාස්සලට කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හමුදාකරණය කරන්න ඕනේ නම් තමුනාස්සලා මේ රටේ කොවිඩ් වසංගතය පැන නැගිලා තියෙන වෙලාවක මිනිස්සු කොවිඩ් වලින් මිය යන වෙලාවක මේ කොවිඩ් නිසා සමාජය තුළ යම් ව්‍යාප්තියක් වෙමින් ඉන්න වෙලාවක තමුනාස්සලා මැදිහත් වෙලා විපක්ෂය තමුනාස්සලා උද්ඝෝෂණ 847ක් මේ රටේ සංවිධානය කරා. තමුනාස්සලා උද්ඝෝෂණ 847ට 106,000ක් මිනිස්සු පාරට දැම්මා. තමුනාස්සලා ගෙනාපු එක උද්ඝෝෂණයකට එක වතුර බවුසර් එකක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පාවිච්චි කරේ නැහැ එතුමාගේ බලතල පාවිච්චි කළා. එක කෙනෙකුට බැටම් පොල්ල ඉස්සුවේ නැහැ. මිනිසු බලහත්කාරයෙන් ගිල හිරේ දැම්මේ නැහැ. එහෙනම් තමු නාසෙල එතුමාට හදිසි නීතිය පාවිච්චි කරලා මේ සියල්ල මර්ධනය කරන්න එතුමාට හැකියාව තිබුණා. මේ උද්ඝෝෂණ සියල්ල නවත්තන්න තිබුණා. උද්ඝෝෂණ වලට ප්‍රහාර එල්ල කරන්න තිබුණා. අපි දැක්කා නවසී ලන්තේ ගම්මිරිස් ගැහුවේ. අපි එදා විපක්ෂේ එනකොට තමුනාසලගේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා අපට ගැහුවේ මොනවද? කිතුල්ලට දාලා ගැහුවේ. අපේ රෝහිත අමතුමාට මතක ඇති පාර්ලිමේන්තු ඉස්සරහේ අපිට කිතුල්ලට දාලා ගැහුවේ. අපි ඇවිල්ලා නාල වැවට පැනලා බේරුණේ. එහෙම තමයි තමුනාසල පාවිච්චි කරේ තමුනාසලගේ බලය. ඒ නිසා අපි ඔබට කියන්න ඕනේ මේ පනත ඉදිරිපත් කරන්නේ සැබවින්ම මේ රටේ මහ ජනතාව වෙනුවෙන් කියන එක ආණ්ඩුව හැටියට මුලින්ම කියන්න ඕනේ කරුකතානාකතුමනි. මද කියන්නම් මේ මාෆියා මොකද්ද කියන්නේ? ගරු කතානායකතුමනි, මීට සති දෙකක් යනකොට අපේ රටේ හාල් මිල කියලා අපේ රටේ නාඩු කිලෝ එකක් රුපියල් 125යි, අපේ රටේ සම්බ කිලෝ එකක් රුපියල් 150යි, අපේ රටේ කීරි සම්බ කිලෝ එකක් රුපියල් 225යි. රජයේ සහතික මිල කියලා නාඩු කිලෝ එකක් 96යි, සම්බ කිලෝ එකක් 98යි, කීරි සම්බ 99යි. ඒක තමයි සහතික මිල. විසදහ පාලන මිල කීයද? කිලෝ එකක් සදහ 50යි, 52යි, 55යි. ගරු කතානායකතුමනි, ඔබතුමාට කියන්න ඕනේ මිල එහෙම තියද්දි මේ වී මාෆියාව විසින් ඔබතුමාලාට කියන්න ඕනේ තමුන් නාසලා මේක හොඳට දැනගන්න. තමුන් නාසලාගේ ගොවියගෙන් මම කෘෂිකර්ම ඇමති හැටියට ගොවියගෙන් වී කිලෝ එක රුපියල් 70ට අරගෙන වැඩි කරා නම් අපි සතුටුයි. මුදල ගොවියට යනවා නෑ. වී කිලෝ එක ගත්තේ 55ට, 55ට අරගෙන 125ට නාඩු වික්කා. රුපියල් 60ට සම්බ අරගෙන 150ට සම්බ වික්කා. රුපියල් 60ට 65ට කිරි සම්බ අරගෙන 225ට කිරි සම්බ වික්කා. ඔබතුමාලා හොඳට මතක තියාගන්න මේ මහත්තුරු, එක්කෙනෙක් එක කන්නක බිලියන 50ක් ලාභ ලබනවා. එක කන්නක බිලියන 50ක් ලාභ ලබනවා. තමනාසෙලා ගණන් හදන්න 55ට වී කිලෝ එකක් අරගෙන නිෂ්පාදනය කරලා ප්‍රවාහනය කරලා ඔක්කොම කරලා ගියාට පස්සේ හාල් බවට පරිවර්තනය කරා වුණාම මිල කීයද කියලා බලන්න. මිල කීයද කියලා තමනාසෙලා බලන්න. ඒ නිසා රජයේ සහතික මිල 97 නම් 96 නම් ඒක 125ට විකුණනකොට මොකද්ද අපි ආණ්ඩුව කරන්නේ? අපි පාරිභෝගික සේවා අධිකාරියේ පනත ක්‍රියාත්මක කරන්න ඕනේ. මගේ ළඟ තියෙනවා ගරු කතානායකතුමනි, පාරිභෝගික සේවක අධිකාරිය ආජ්ඤා පනත. මේක හදලා තියන්නේ මාෆියා එක. මේ පනත හදලා තියන්නේත් මාෆියා එක. දැන් වැඩිමිලට හාල් වික්කම අපි මොකද කරන්නේ? අපි අල්ලලා දඩ ගහනවා. කීයද දඩේ? රුපියල් 2500යි. දඩේ 2500යි. 2500ක දඩේ ගහපුවම මෝලේ අයිතිකාරයා දඩේ ගෙවනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලම කරේ අද ගරු දිනේෂ් කුරුවර්ධන නැමැතිතුමා පාරිභෝගික සේවා අධිකාරියේ පනත සංශෝධන ඉදිරිපත් කරා. අපිට මේක සම්මත කරලා දෙන්න ඉක්මනට. අපි ලක්ෂයේ ඉඳලා ලක්ෂ 20 දක්වා වැඩි මිලට විකුණන සියලු මෝල් හිමියන්ට අපි දඩ ගහනවා. මාස 6ක් සිරගත කරන්න පුළුවන් මේ පනතට අනුව. ඒ නිසා අපි ඔබට කියන්න ඕනේ ගරු කතානායකතුමනි, මේ නීති හදන්නේ නැතුව අපිට කරන්න බෑ. අපි පහුගිය මාසෙම උත්සාහ කරා හදිසි නීතිය ගේන්න ඕනේ නැහැ. මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඒ අවශ්‍ය නීති රීති ගේන්න. හැබැයි අපි නීතිපතිතුමාට දැමලා මේවා ආයේ ඇවිල්ලා කැබිනට් එකට ගිහිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා සම්මත කරගන්න ගරු කතානායකතුමනි අඩුම ගානේ යනවා ගරු කතානායකතුමනි මාස 3ක්. එතකොට මේ කන්නේ ඉවරයි. ඒ නිසා ඔබතුමාට කියන්න ඕනේ මේ රටේ මේ 4-5 දෙනෙක් එක්කහු වෙලා කරන මාෆියාවක් එක්ක අපි කටයුතු කරනවද නැද්ද කියන එක තමුන්නාසලගෙන් අහන්න. තමුන්නාසලා පහුගිය කාලේ අද බලන්න ගොවියට අපි පොහොර සානාධාර ටික දෙනවා. අපි අද ගොවියට වීටික සහතික මිල දීලා තියෙනවා. තමුන්නාසලා අද කතා කරනවා. අපේ මිත්‍ර හර්ෂ සිල්වා මහත්තයෝ, ඒ කාලේ වී කිලෝ එක කීයද? ඒ කාලේ වී කිලෝ එක රුපියල් 30යි. ඒ කාලේ ගොවියට වීටික විකුණ ගන්න බෑ. එදා පොහොර සානාධාරයට තමුන්නාසලා ගැහුවා. තමුන්නාසලා පොහොර සානාධාරේ කපලා ගොවියට වීටික විකුණ ගන්න බැරි වුණා. තමුන්නාසෙට පොහොර නැහැ. තමුන්නාසෙට පොහොර නැත්තම් එන්න පොහොර දෙන්නම්. තමුන්නාසෙට හරි සතුටු ඇති. මම දැක්ක තමුන්නාන්සේලාගේ මන්ත්‍රීවරයෙක් කියලා තිබුණා අපේ ආණ්ඩුවක් යටතේ රසායනික පොර නැවත ආනයනය කරනවා කියලා. අනේ වාසනාවන් මේ වගේ පිම්පි විපක්ෂයක් මේ රටේ මිනිස්සුන්ට වහකණ්ඩ දෙන්න තමන්ගේ ඡන්දය වෙනුවෙන් පක්ෂේ මහලයකම තොලු වනනවා. අනේ මං අහන්නේ මේ වගේ පිම්පි විපක්ෂයක් මං අහන්නේ තමුන්නාන්සේලා රටේ මිනිස්සුට වහකණ්ඩ දෙන්න ඊළඟ පාර බලයට එන්න දෙනවනම් වහහරි කණ්ඩ දෙනවා. ඊළඟ පාර බලයට එන්න දෙනවනම් වහකණ්ඩ දෙනවා. ඔබතුමාලා හොඳට මතක තියාගන්න ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂණ කරලා තියෙනවා අනුරාධපුර පොළොන්නරුව බදුල්ල මේ දිස්ත්‍රික්කවල මේ රසායනික පොහොල වල්නාශක භාවිතය නිසා වකුගඩු ආසාදිතයන් වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය පරීක්ෂණයක් කරලා තියෙනවා. මම තමුන්නාසයට ඒ සියල්ල පාර්ලිමේන්තුවත් සභාගත කරනවා. ඒ නිසා මේ පිළිකා ඇතුළු රෝග ගණනාවකට මේ වල්නාශක කෘමිනාශක නිසා වෙන හානිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ නිරීක්ෂණයක් කරලා තියෙනවා. හැබැයි තමුන්නාන්සලා වගේ විපක්ෂයක් මම දැක්ක මාධ්‍ය හමුවක් කියලා කියනවා අපේ ආණ්ඩුවක් යටතේ නැවත රසායනික පොහොර ගේනවා. තමුන්නාන්සලා ආණ්ඩුවක් යටතේ ගේන්න තමුන්නාන්සලා ආණ්ඩුවක් හදන්න එපා. තමුන්නාන්සලා කොහෙද ආණ්ඩුව හදන්නේ? නායකයෝ කීයක් ඉන්නවද? හෙට අනිද්දා වෙනකොට සජබ ලේකම්තුමාගේ ලේකම්කම ගැලවෙනවා. ආ මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා. දැක්කනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඩිජිටල් එකේ ඇවිල්ලා කතා කරා. එයා කොහොමද රට හදන්නේ? එයා රට හදපු හැටි අපි මතකයිනේ. අපි දැක්කනේ එයා රට හදන හැටි. එයා බහබැංකුවට ගහනකොට එයා ඔක්කොම ටික කරනකොට අර මොනවද කාපු ඇටි කෑල් කාපු ගෙම්බ වගේ හිටියකට වහගෙන කැබිනට් එකේ. කොහෙද ඒගොල්ලෝ මේගොල්ලෝ හිටියේ? දැන් කතා කරනවා රට හදන්න අපිට දෙන්නලු. මගේ අප්පලා හැදුවනේ අවුරුදු පහක්. මගේ අවුරුදු පහක් හැදුවනේ මගේ අප්පලා. හරි තමුන්නාසයට ඉතින් සහරාන් ගානකොට පොලිසිය බාර ඇමති නෑ. ඔයා කොච්චර නෑ කිව්වත් ඔයා පොලිසිය බාර ඇමති. තමුන්නාන්සලා බබාලා වෙන්න හදනෝ. හරි සහරාන්ගේ එනකොට මම නම කිව්වේ නෑ කතානායකතුමා කාගේවත්. ඒ නිසා තොප්පි හරණම් දාගන්න කියන්නේ සහරාන්ලගේ සල්ලි ටික සාක්කුවට එනකොට මේ ඔක්කොම අමතකයි.
මද්දුම් බණ්ඩාර
කතානායකතුමනේ කාගේවත් නම කියලා නෑ.
ඒ
නම කිව්වොත්
එයා බොරු කියනවා. මම හිටියේ ඉස්සෙල්ලා තමුන්නාස දවස්
ඒක ඔබතුමයි කතාවේදී නිවැරදි කරන්න.
අර ගරු කතානායකතුමනි
ඒක ඔබතුමයි කතාවේදී
පාර්ලිමේන්තුවේ සභාගත කරනවා පොලිස්පතිතුමා විසින් රංජිත් මද්දුම බණ්ඩාරට මන්ත්‍රීතුමාට මේ සහරාන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු ලියුම මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඒ නිසා හරි පොඩයි ඉතින් හරි ඔයා සල්ලි ගත්තේ නැත්නම් කලබල වෙන්න එපා. සල්ලි ගත්තනම් කතා කරන්න.
ගරු මන්ත්‍රීතුමා ඊළඟට කතාව තියෙන්නේ ඔබතුමාට. ඔබතුමා ඒකෙදි
පිළිතුරු දෙන්න. ඊළඟ කතාවෙදි ඔබතුමා ගන්න.
ඔව්.
එනිසා ගරු කතානායකතුමනි
මද්දුම් බණ්ඩාර
මද්දුම මම කියාගෙන ආවේ
දැන් එළියට අන්න කාඩ්නල්තුමා කියනවා කවුද කරේ කියලා.
හරි ඔබතුමායි කතාවේදී පිළිතුරු දෙන්න.
අනේ හරි දැන් අපි තමයි හරි දැන් ඒකත් අපිනේ. දැන් අපි තමයි සහරාල්ලන් ලගෙන බෝම්බ ගැහුවේ. තමුන්නාන්සේලාගේ පක්ෂයට වියදම් කරන කවුද පක්ෂයට වියදම් කරන්නේ? ඔයාලගේ කාර්ය මණ්ඩලයට පඩිගවන්නේ කවුද? රිෂාඩ් බදුද්දීන්. රිෂාඩ්
ඔව් ලන්සෑමතුමා
මොකද මේ දැන් නවසි
අපේ කතෝලික සභාවේ ප්‍රධානියා කාඩ්නින් පානෝ ගැන මම හිතන් රංජිත් බණ්ඩාර ඇමතුමා කිව්වා. මොකද්ද ඔබතුමා කියන්නේ කාඩ්නින් පානෝ කිව්වා කියලා?
ඔබතුමා
නෑ ඒක තමයි ආන්නේ.
ඔබතුමා ඒකට පැටලෙන්න එපා. එතන රීති ප්‍රශ්නයක් නැත. ඔබතුමා කතා කරගෙන යන්න.
ගරු කතානායකතුමනි මේගොල්ලෝ බලාගෙන ඉන්නවා ආණ්ඩුවක් හදන්න. මේගොල්ලෝ බලාගෙන ඉන්නවා මිනිස්සු පාරට දාලා ආණ්ඩුවක් හදන්න. තමුන්නාසලා හිතනවාද මේ රටේ මිනිස්සු තමුන්නාසලාට ආණ්ඩුවක් හදන්න දෙයි කියලා? තමුන්නාසලාට ආණ්ඩුවක් හදන්න දෙයි කියලා? හරි අපේ කිරියල්ලමතුමාගෙන් අහන්න ඒ කාලේ ජනවසමේ දලු වික්කෝ කීයද කියලා. දලු කිලෝ එක දුන්නේ කීයද කියලා අහන්නකෝ. මේ ඉන්නවා වැවිලි කර්මහන්ත අමතුමා. අහන්නකෝ දලු කිලෝ එකෙන් රුපියල් 30ක් ගත්තා. ලැජ්ජයිනේ මහත්තයෝ. දලු කිලෝ එකෙන් රුපියල් 30ක් කොමිෂන් ගහනකොට මොනවද කතා කරන්නේ? ඒ නිසා ඕන එකින් එක කියන්න. මූණ බලව කියන්න. නමින් නම කියන්න. එකින් එක කියන්න පැඩිගිරියත් එක්ක. තමුන්නාන්සලාට බලය දෙන්න. තමුන්නාන්සලාට බලය දීලා අවුරුදු පහක් කරානේ. තමුන්නාන්සලා කරානේ අවුරුදු පහක් ආණ්ඩුව. මහා බැංකුවේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස 6ක් ඉන්න බැරුණා. ඇයි අර අවුරුදු ගාණක් ඉඳලා බටි තද වෙලා ඇකිලිලා නැතිබ්බේ? බඩවල් ඇකිලිලා තිබ්බේ. මාස 6න් ගැහුවා මහා බැංකුවට. ගාලා මහා 6න් සල්ලි ටික ගැහුවේ. අර්ජුන් ඇලෝසියස්ගේ සල්ලි අරන් තමයි ඡන්දෙ ගත්තේ. නෑ කියන්න කවුරු රැත්ත උස්සර. හැම කෙනෙකුටම සල්ලි දුන්නා. ආනන්ද මම නෑ බබා. ඔයාට දෙන්නේ ඩොලර් එහෙනම්. ඔයාට දුන්නේ ඩොලර්. ඔයා ඩොලර් මාරු කරා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ සියලුම තමුන්නාන්සේලාගේ නොරොච්චෝලේ තමුන්නාන්සේලාට අවුරුදු පහක් තිබ්බනේ. තමුන්නාසේට අහගන්න මොනව අහන්නද? තමුන්නාසේලා අවුරුදු පහක් බම්බු ගැහුවනේ. තමුන්නාසේ මාව හිරේ දැම්මා, නඩු දැම්මා, ඔක්කොම කරා. තමුන්නාසේලා මොනවද කරේ? තමුන්නාසේලා අවුරුදු පහක් කාණ්ඩුව තිබ්බනේ. ඒ නිසා මහත්තයෝ මතක තියාගන්න හැම කෙනෙක්ම අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි අරගෙන ඡන්ද කරා. ඒ නිසා තමුන්නාසේලට හිතේ අමාරුවක් තියෙනවා. ඒක සාධාරණයි. ඒ නිසා ගරු කථානායකතුමනි, අපි ඔබතුමාට කියන්න ඕනේ මේ පනත ගෙනාවේ අපි වෙන දෙයකට නෙවෙයි. ඒ නිසා මම ඔබට උදාහරණයක් දුන්නා වීමිල. ඒ නිසා අද අපි ගැසට් කරලා තිනවා 20,000 ගරු කථානායකතුමනි මිල. ඒ වීමෝල් හිමියෝ ගෙනෙලා අපි එක්ක මාධ්‍ය හමුවක් කියලා කිව්වා. අපි ආයේ වැඩි මිලට වී ගන්නේ නැහැ. අපිට රුම්බියල් 98කට නාඩු වැඩි කරලා දෙන්නකෝ. අපි 90ට වැඩි කරලා දුන්නා. අපි කිව්වා කිරිසම්බා තපොඩක් වැඩි කරලා. Yes my brother.
How? Yes.
Is it a point of order?
No, not a point of order. Just a clarification.
Oh, no.
Please take it up at your speech.
If you give way, I'm asking a question, will you clarify?
You ask.
Don't take my time. Don't take my time.
Please. You have an opportunity. You have an opportunity to reply. You have an opportunity to reply. You
get the next speech. You get the next speech. You get the next speech. ඔයා බලාගෙන ඉන්න සම්බන්ධන් මහ අර වයසක සම්බන්ධන් මහත්තයාට කරදර කරන්න නැතු ඉන්නානේ. අර වැඩිහිටියෙක් වගේ අපේ තාත්තා වගේ ඉන්න සම්බන්ධන් මහත්තයාට වද දෙන්න නැතු ඉඳගන්න. හරි. ඔයා සම්බන්ධන් මහත්තයාට වද දෙන්න නැතු ඉඳගන්නකෝ.
You get the opportunity
for saying. ගරු කථානායකතුමනි, මම කියාගෙන ආවේ. මම ගරු කථානායකතුමනි, මම ඔබතුමාගේ කතාවෙදි කියන්න ඔබතුමා. So you have a time no. So there is a time for you. So why don't you take it up? ඊළඟට ඔයා කතා කරන්න.
Please.
මම කියාගෙන ආවේ ගරු කථානායකතුමනි, දැන් එයා ඉල්ලීමක් කරා මේ සියලු වීමෝල් හිමියෝ ගෙනල්ලා අපි කතා කරා. අපි වැඩි මිලට වී ගන්නෙ නැහැ, අපි සහතික මිලට දෙනවයි කියලා කිව්වා. අද ජන කරු කථානායකතුමනි නැවතත් ඒ විදිහටම කටයුතු කරනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට මෙරටේ මිනිස්සුට අපි අද බත් කන මිනිස්සු හාල් මිල 125ට යනකොට, කිරිසම්බ මිල 225ට යනකොට, සම්බ මිල 150ට යනකොට තමුන්නාසලට කන්න පුළුවන්. මෙරටේ තමුන්නාසලට කන්න පුළුවන්, දුප්පත් මිනිහට ගන්න බෑ කථානායකතුමනි. ඒ නිසා තමයි අද ගොවියට සාධාරණ මිලක් ගියාට අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ගොවියටත් නෑ, මේකේ පාරිභෝගිකයටත් නෑ, මේ මහා කීප දෙනෙක් එක්කහොලා මේ කටයුතු කරන්න. ඒ නිසා ගරු කථානායකතුමනි, අපි ඔබතුමාට කියනවා මේ විතරක් නෙවෙයි, ඊළඟට දැන් තමුන්නාසලගේ සීනි ප්‍රශ්නේ. දැන් තමුන්නාසලා පහුගිය කාලේ කිව්වා ආණ්ඩුව තමන්ගේ ගජමිතුරන්ට සීනි ගෙන්වන්න දීලා කෝටි ගණන් හොරකම් කරයි කිව්වා. දැන් ගජමිතුරන්ගේ ඒවා ටික අල්ලනකොට දැන් එතකොට මොකද? දැන් තමුන්නාසලගේ ඩිල්මා තමයි. ඩිල්මාට වැඩිය බඩු තියෙනවා අනිත් අය ගාව. ඩිල්මාගේ අල්ලපු ගාන වගේ හතර ගුණයක් තියෙනවා අනිත් අය ගාව. ඒ නිසා තමුන්නාසලට කියන්න ඕනේ ගරු කථානායකතුමනි,
එමන්තුමතා 1 මිනිත්තු වෙලාවක් තියෙනවා.
සීනි සඳහා අපි බලාපොරොත්තු වුණා තව විනාඩි 5ක් ලැබෙනවා. සීනි සඳහා අපිට සහතික මිලක් තිබුණා. අපි සීනි වල බද්ද 125යි අඩු කරේ. අපිට අවශ්‍ය වුණා මේ සීනි මිල ජපාරි භෝගිකයට සාධාරණව දෙන්න. හැබැයි ඔබ දන්නවා මේ සීනි ආනයන කරුවන්ට අපි දුන්නා මාස 3ක ක්‍රෙඩිට් එකක්. එතකොට 80ට ගේනකොට මේක ඩොලර් එක ගෙවන්නේ මාස 3කින්. මේ ඩොලර් එක වැඩි වෙච්ච නිසා යම් මුදලක් account house වෙලා තියෙනවා. ඒ නිසා තමයි 130ට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව 225ට ගෙනාපු සීනි ටික අද අපි 125ට අඩු කරලා තියෙනවා. ඒ වගේම අපි දැන් මේ වෙනකොට වෙළඳපොලේ හාල් කිලෝ එක නැවතත් 98ට 103ට සහ 125ට කින් සම්බ ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. තමුන්නාන්සලා අනේ ඉතින් බලන්නකෝ, ඉතින් ඔබතුමාලා කැමති නෑ මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා මේ මිලට දෙනවට සාධාරණයි. ඉතින් ඔබ hina වෙන්නේ හරි පොඩ්ඩක් අපට දෙන්නකෝ. තාම මේ හදිසි නීතිය පාවිච්චි කරේ නෑ. ඉතින් අද පාර්ලිමේන්තුවේ මේක සම්මත කරලා දෙන්නකෝ අපිට. අපිට මේක තාම අලියා හොඬේ ඉල්ලුවා විස්තරයි. තව අලියගේ ඉතුරු ඉස්සුවේ නැහැ පොඩක් ඉන්නකෝ. තාම අපි හදිසි නීති පනත දැම්මා විතරයි. ඒ නිසා අපි ඔබට මේ පනත ඉදිරිපත් කරලා අපි ඉල්ලන්නේ මහජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් මෙරටේ මහජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට දෙන්නයි මේ පනත අපි සම්බන්ධ කරගන්නේ. ඒ නිසා අපි සියලු දෙනාට අපි බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරා මේ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න. ඔබ හිතනවා නම් මෙරටේ 6-4-5 දෙනෙකුට සීනි මිල තීන්දුව කරන්න පුළුවන් කියලා. ඔබ හිතනවා නම් 4-5 දෙනෙකුට වී මිල තීන්දුව කරන්න පුළුවන් කියලා. මෙරටේ බිත්තර මිල කීප දෙනෙකුට වෙන්නන්න පුළුවන් නම්, මෙරටේ කුකුල් මස් මිල කීප දෙනෙකුට පුළුවන් නම් ආණ්ඩුවම කොටද? ඒ නිසා අපි ඔබතුමාට කියනවා මේ ගෙනාවේ, මේ හදිසි නීතිය මේක අපි ගෙනාවේ වෙන කිසිම දෙයකට නෙවෙයි, මෙරටේ පාරිභෝගිකය ආරක්ෂා කරන්න. ඔබතුමාලා හිතනවා නම් අපි මිලිටරිකරණය කරන්න හදනවා, අපි හමුදා බලය ගේන්න හදනවා කියලා. එහෙම ගේනවා නම් තමුන්නාසලගේ උද්ඝෝෂණ 844ට කුඩු වෙන්න ගහලා ඔබතුමාලට වතුර වැලි අටයක් අබමල් රේණුවක කරදරයක් කරේ නැහැ කොහොඳට මතක තියාගන්න. තමුනාස්සලා හිතුවේ ගෝඨාභය මහත්තයා ආපුවම ආ ඉවරයි දෙයි දුවන්න කියලා. ඒ නිසා පළවෙනි වතාවට මතක තියාගන්න ආණ්ඩුවක් ඇවිල්ලා අවුරුදු එකමාරක් වෙනවා එක උද්ඝෝෂණයකට වතුර බවුසරයක් ගහලා නැහැ. එක උද්ඝෝෂණයකට නවසීලන්තේ ගැහුවේ කිත් මොනවාද ගම්මිරිස් කුඩු නවසීලන්තේ. තමුනාස්සලා දැන් කියනවා සහරන් අපි ගැහුවේ කියලා. දැන් අර නවසීලන්තේ ගහලා නැහැ. දැන් හෙට අනිද්දා විපක්ෂ නායකතුමා ප්‍රකාශයක් කරයි ඒක සරස්පක් කියලා. කාදිනල් තුමා කිව්වයි කියලා. ඒ නිසා කරුණා කරලා මතක තියාගන්න පාස්කු ප්‍රහාරයේ පළවෙනි චූදිතෝ ඉන්නේ ඇතුලේ. තමුනාස්සලගේ පක්ෂයට සල්ලි දෙන නමතුමා ඇතුළු පිරිස. ඒගොල්ල තමයි මේක මෙහෙවලා තියන්නේ. ඒගොල්ල තමයි මේකට සල්ලි දීලා තියන්නේ. ඒ නිසා පැහැදිලිව අද ඔප්පු වෙලා තියෙනවා. අද 100 ගාණක් නෙවෙයි 300 ගාණක් අත්තරංගු වෙන්නවා. එදා කාදිනල් උන්නාසිට අපි කිව්වා පාස්කු ප්‍රහාරයේ සියලු දෙනාට දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙනවායි කියලා. ඒ නිසා කරු කතානායකතුමනි අවසාන වශයෙන් මේ පනත අපි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලගෙන් ඉල්ලීමක් කරනවා. මේක පාරිභෝගිකයාගෙන සැලකිල්ලට අරගෙන අපි ගෙනාවේ. ඒ නිසා මේක අපි කිසිසේත් අපි අනවශ්‍ය විදියට මේක පාවිච්චි කරන්නේ නැහැ. ඔබට ඒක අත්දැකීමෙන් කියන්න පුළුවන්. අවුරුදු එකමාරක් අධිකරු ජනාධිපතිතුමාගේ පාලන කාලය තුල අත්දැකීමෙන් කියන්න පුළුවන්. දැන් මෙහෙමනේ දැන් බලන්න මේ බලය හරියට පාවිච්චි කරනවා නම් දැන් ඔයගොල්ලෝ අපිව රිමාන්ඩ් කරපැටි බලන්නකො. මම මහනුවර ඉඳලා පාගමන ගිහිල්ලා එනවා. මම ගෙදර ඇවිල්ලා දවස් 5කට පස්සේ නිදාගත්තා. රෑ CID එකට බහැල්ලා මට කොලේ දෙනවා හෙට උදේ CID එකට එන්න කියලා. ගියපු ගමන් දවස් 14ක් ඇතුළට දැම්මා. තමුන් නාන්සෙලාගේ අපිට බැරුණා තාම টপ 10 පරීක්ෂණයට ඉඳලා දඬුවම් ටික දී ගන්න. සාධාරණව අපිට අපි අරලීගහ මන්දිරේට නීතිපති කියනවා පොලිස්පති කියනවාද නැහැ. තාම පරීක්ෂණ වලට තමුන් නාන්සෙලා ආවද? නීතිය සාධාරණව ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ කැබිනට් අමතිකම් ගන්න බෑ. මේකේ 15ක් විතර ඇතුලේ টপ 10 එකේ කරපු ටික හරියට පරීක්ෂණ කරා නම්. ඒ නිසා අනවශ්‍ය බලය අපි පාවිච්චි කරන්නේ නැහැ. අනවශ්‍ය බලය අපි පාවිච්චි කරලා නැහැ. ඒ නිසා පාරිභෝගිකයන් වෙනුවෙන් මෙරටේ සමස්ත මිලියන 22ක් ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් මේ ගත්ත තීන්දුව වෙනුවෙන් තමුන්නාසල ඔක්කොම අපිත් එක්ක එකට ඉන්නේ කියන ඉල්ලීම කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
honorable රංජිත් සද්දම් බණ්ඩාර.
හවුද? ගරු කතානායකතුමනි, දීර්ඝ කාලයකට පස්සේ මේ රටේ හදිසි නීතිය පනවන වෙලාවේ මම කියන්න ඕනේ මේ රටේ ඉතිහාසයේ බැලුවම හදිසි නීතිය පනවලා තියෙන්නේ එක කලබලයක් තියෙන වෙලාව. එක කැරලි කෝලාහල තියෙන වෙලාව. එක යුද්ධයක් තියෙන වෙලාව. මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට බඩු මිල පාලනය කරන්න ආණ්ඩුවකට බැරිකම නිසා හදිසි නීතිය දාලා තියෙනවා. අපි ඒකේ විරෝධය අපි තමුන්නාසල මෙයා කරනවා. මහන්නේ තමුන්නාසලා ඇයි මේ පාරිභෝගික කඩුවුතු පිළිබඳ අධිකාරී පනත තියෙද්දි ඒක අවශ්‍ය නීති ප්‍රතිපාදන තියෙද්දි ඇයි මේ හදිසි නීතියක් ගේන්නේ? හදිසි නීතිය ගේන්නේ අද මේ රටේ කෝවිඩ් පාලනයටවත් බඩු පාලනයටවත් නෙමෙයි, මේ රටේ ජනතාව පාලනය කරන්න ආණ්ඩුවට එන විරෝධය වළක්වා ගන්න. 100 ගාණක් එළියට එනකොට ඒක මර්ධනය කරන්න. ඒක තමයි අද හදිසි නීතිය ගේන්නේ. අපි බලලා තියෙනවා මේ හදිසි නීතිය ගේද්දි මේකෙන් කරන්නේ බඩු පාලනය කරන එක. අපි අහන්නේ කවුද මේක ඉදලා තියෙන ඉස්සර මේ පාරිභෝගික කඩවිතු පිළිබඳ අධිකාරී පනත අනුව කවුද පත් කරලා තියෙන කොමසාරිස්? සර් ඔලිව ගුණතිලක, බ්‍රැඩ්මන් වීරකෝ, මේ වගේ මේ රටේ හිටපු සිවිල් සේවයේ අය. ඒ අය තමයි අනපනත් දන්නේ, නීති රීති දන්නේ, AR දන්නේ, FR දන්නේ. ඒක නිසා තමයි අය පත් කරලා තියෙන, ඒගොල්ලෝ පාලනය කරලා තියෙනවා. අද කවුද දන්නේ? හමුදාවේ අය. අපි හමුදාවට විරුද්ධ නැහැ. අපි හමුදාවේ අයට ගරු කරනවා. හමුදාවේ කට්ටියට කරන්න පුළුවන් යුද්ධ කරන එක. මහනවා හමුදාවේ කට්ටිය සිවිල් පරිපාලන සේවයේ නිලධාරියෙක් කරන දේවල් කොහොමද හමුදාවේ කට්ටිය කරන්නේ? මේකේ පැහැදිලිව පේනවා. ජනාධිපතිතුමා දාලා තියෙනවා එතුමාගේ ගැසට් එකේ මේක ගේන්නේ බඩු මිල පාලනය කරන්න. කොහොම තමුන්නාසර බඩු මිල පාලනය කරන්නේ? සීනි අර්බුදය. අපේ කාලේ යහපාලන කාලේ රුපියල් 50ක් සීනි වලට බදු දාලා, රුපියල් 50ක් බදු දාලා අපි රුපියල් කිලෝයේ රුපියල් 95ට දුන්නා. මේ සීනි ඔක්කොම ගෙලලා දෙන රුපියල් 75ට. තමුන්නාසර මොනාද කරේ? සීනි මිල අඩු කරන්න කියලා, සීනි මිල අඩු කරන්න කියලා තමුන්නාසර ගැසට් එකක් ගැහුවා. සීනි මිල අඩු කරන්න කියලා රුපියල් 50යි බද්ද 725 කරා. අඩු නම් පාරිභෝගිකයාට සහනය ලැබුණද කතා නැහැ. ඒතුමනි නෑ ලැබුණ නෑ. මොනාද කරේ මේ රටේ මේක ජාවාරමක් කරගත්තා. අපි 95ට දුන්න සීනි දැන් 220යි. 725 බද්දට මේ රටේ දැන් සීනි කිලෝ 7 ලක්ෂයක් ගෙනල්ලා තියෙනවා. මහ බැංකු වාර්තාවනු ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ඉඳලා දෙසැම්බර් මාසේ වෙනකොට සීනි ටොන් 266212 ගෙනල්ලා තියෙනවා. මේ අවුරුද්දේ ගෙනල්ලා තියෙනවා සීනි ටොන් 466000. සීනි ටොන් 7 ලක්ෂයයි. ආණ්ඩුවට අහිමි වෙච්ච බද්ද විතරක් රුපියල් බිලියන 35ක්. රුපියල් බිලියන 35ක්. කෝටි 3500ක්. මේකෙන් මේ රටේ ගොවියෝ සියල්ලට පෝරසාන ආධාරය දෙන්න තිබ්බා. ගොවියෝ 40 ලක්ෂයකට දෙන්න තිබ්බා. ෆයිසර් එන්නත ඩොලර් 5යි. ලංකාවේ අවුරුදු 12න් ඉහළ සියලු දෙනාට ෆයිසර් එන්නත දෙන්න තිබ්බත් දෙසරයක්. අවස්ථා දෙකම දෙන්න තිබ්බා එන්නත් දෙකම. කවුද මේකෙන් හොරගම් කරලා තියෙන්නේ? මේකෙන් හොරගම් කරලා තියෙන වැඩිම මේක ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ දානකොට සැප්තැම්බර් මාසේ ඉඳලා විල්මා කම්පැනිය ශැංග්‍රිලාගේ සභාපතික කම්පැනිය සීනි ටොන් 70000ක් ගෙනල්ලා තිබ්බා. සැප්තැම්බර් මාසේ ගෙන අපේ රටට ඔක්තෝබර් 10 නිදහස් දුන්නා. බිලියන 30 බිලියන 35ක්. කවුද මේක වැඩි කරලා තියෙන්නේ? කවුද මේ ශැංග්‍රිලාගේ තමයි සන්දානේ පොදු ජන පෙරමුණේ රැස්වීම මොකමද මේතන? අපි කියන්නේ අපි දන්න දේවල් තව තියෙනවා. ඩොලරෙන් මාරු වෙච්ච ඒවා. ඡන්ද අරමුදලට ඩොලර් මාරු කළා රුපියල් ආපු ඒවා අපි දන්නවා. අපි දන්නේ මේවට උදව් කරන්නද මේ සාන දුන්නේ කියලා. මේ සීනි වලින් වැඩි කියලා තියෙන්නේ ওই ශැංග්‍රිලාගේ සභාපතිගේ විල්මා කම්පැනිය වැඩිම කියලා තියෙන්නේ ඒගොල්ලෝ. දෙයනේ මේ 3-4 දෙනකොට බිලියන 35ක් හොයන්නද මේ තමුන්නාන්සලාගේ ආණ්ඩුපත් කරේ? මේ සහනේ හම්බුණාද මිනිස්සුන්ට? නෑ, මිනිස්සුන්ට හම්බුන්නේ නෑ මේ සහනේ. දැන්ට මේගොල්ලෝ ගලන තියෙනවා ගිය ඔක්තෝබර් මාසේ ඉඳලා සීනි ටොන් 7 ලක්ෂයක්. ලංකාවේ නිෂ්පාදනයේ සීනි ටොන් 60700යි. ඒතර එදා ඉඳලා මේ වෙනකොට සීනි වෙළඳපොලේ තියෙන ඕන සීනි ටොන් 7,80,000ක්. සාමාන්‍ය ලංකාවේ පාරිභෝජනය 6 ලක්ෂයක් ටොන් අවුරුද්දකට. මාසෙට 50,000යි. මේ මාස 10ටම සීනි ටොන් 5 ලක්ෂයක් ගියත් වෙළඳ පොලේ තියෙන ඕන සීනි ටොන් 2,50,000ක් විතර. තමුන්නාන්සේලාගේ තියෙන අපිට කිව්වා අපේ කාලේ රහස්වතු සේවය ගන්න දෙයක් නැහැ කිව්වා. ඇයි මේ රහස්වතු සේවයට SIS එකට මේ හොයාගන්න බැරි? මේවා හොයන්නේ නැහැ බුද්ධියන්සේ හොයන්නේ. බුද්ධයන්සේ මේ හොයන්නේ ඇයි? ආණ්ඩුවේ මිත්‍රයින්ගේ සීනි, ආණ්ඩුවගේ එන මුදල් වියදම් කරපු අයගේ සීනි. මෙහෙමද මේ රට හදන්නේ? මාන්නේ මේවා හොරගම් කළා. මේ සල්ලි ගොඩ ගහලා මැතිවරණයට ගේන්න හදන්නේ. ඒ විතරක් නෙවෙයි, පාරිභෝගික කටයුතු පිළිබඳ නියාමක පනත යටතේ වැඩි තොග තියෙනවා නම් අල්ලන්න පුළුවන්. ඒකේ 58 වෙනි වගන්තිය අර්ථ නීතිය නැහැ කියනවා. 58 වෙනි වගන්තියේ තියෙනවා මේ තහනමට රඳවාගත් යම් භාණ්ඩයක් අධිකාරියේ මතය අනුව වහාම විකිණීමට අවශ්‍ය වන හෝ විකිණීමට පුරවන්නා වූ නැමෙක රාජ විලෙන්දා වරදකරු කරන ලැබුව විට භාණ්ඩයේ රාජසන්තක කර අධිකරණය විසින් තීරණය කරන පරිදි මේ භාණ්ඩ බැහැර කළ යුතු අතර වන මුදල් අධිකාරිය අරමුදලට බැහැර කළ යුතුයි. තමුන්නාසලා මොනවද කරන්නේ? මේ පනත අනුව අල්ලන ඒවා අධිකරණය ඉදිරිපත් කළා, රාජසන්ත කළා, අධිකාරියට බැර කරන්න ඕන. තමුන්නාසලා මොනවද කරන්නේ? ඒවා විකුණලා ගෝලෙයින්ට තමුන්නාසලා ගජ මිතුරන්ට ආපහු සල්ලි ටික දෙනවා. මේකටද ආණ්ඩුවක් තියෙන්නේ? මේකටද නීතිය දෙන්නේ? මහන්නේ මන්ත්‍රීවරුත් මේවා දන්නේ නැතුව ඇති. දැන් ඔයගොල්ලෝ තීරණය කරලා තියෙන්නේ ඒ හංගගෙන ඉන්න ටික මේ නීතිය ක්‍රියාත්මක කරන්න නැතුව බඩු ටික විකුණලා ආපහු තමුන්නාසලා ගජමිතුරන්ට සල්ලි දෙන්න. මෙහෙමද මේ රට පාලනය කරන්නේ? මේක තමයි කියන්නේ තමුන්නාසලා මේ රට විනාශ කරනවා කියන්නේ. අපි මේ සම්බන්ධව අපේ සමගී තරුණ බලවේග අල්ලා සහ දූෂණ කොමිසමට පැමිණිල්ලක් දාලා තියෙනවා. කරුණා කළා මේ මේ පැමිණිලි විභාග කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ විතරක් නෙමෙයි හාල් ගැන කිව්වා. මේ මහින්දානන්ද අලුත් ගමගේ මැතිතුමා මහ ලොකුවට අපේ ඇමතිතුමා කිව්වා. දැන් කීයද වීවිකුණන්නේ? තාම රුපියල් 43යි 44යි කමතේදි වීවිකුණන්නේ. 60යි 70යි කියනවා. ඒ විතරක් නෙමෙයි හාල් මිල අහසුසට නැගලා අපේ මේ හර්ෂදි සිල්ලා මැතිතුමාගේ ශක්ති ව්‍යාපාරය යටතේ නේද? ශක්ති ව්‍යාපාරය යටතේ අපි රුපියල් 75ට 80ට 90ට හාල් තිබ්බේ. කීරි සම්බ 120යි. අද දෙගුණයක් වෙනවා. මේකට තමුන්නාන්සලා මෙතන බඩු මිල අහස උසට නැගලා ජනතාවට ජීවත් වෙන්න බැරි වාතාවරණයක් හදලා තමුන්නාන්සලා මෙතනට අයියෝ කයිවාරුත් ගහනවා. එක එක අය හොරගම් කරපේවා අහගන්න ඕන නම් අපිට චෝදනා ඉදිරිපත් කරන්න. අපි බොහොම පිරිසුදු මේවා තියෙන්නේ. අපි දන්නවා නොරොච්චෝලෙන් ගහපු අය. කරුණා කළා මේවා දිගහැරගෙන ඕන නම් බොරු කියන්නේ මෙතනට ඇවිල්ලා. ඒ විතරක් නෙමෙයි තමුන්නාන්සලා අපි අහන්නේ මේ සීනි බදු වංචාව වහම නවත්තන්න. අදත් ලෝක වෙළඳපොලේ සීනි ටොන් එක ඩොලර් 485යි. රුපියල් 100ට අඩුවෙන් සීනි ගේන්න පුළුවන් ලංකාවට. 100ට අඩුවෙන් ගේන්න පුළුවන්. ඒවා තමයි දැන් මේ 130ට විකුණන්න හදන්නේ. මහනේ මෙහෙම හොරගම් කිරිල්ල මහ පාරේ මහ දවල් මංකොල්ල කෑමක් මේ කරන්නේ ජනත මහන කොහෙද සීනි 130ට සතුසේ තියෙන පොලි මෙච්චරයි පිට හැමතැනම 180යි 200යි 180යි 200යි. ඒ විතරක් නෙමෙයි ඊයේ පෙරේදා මේ සීනි කට්ටියට තවත් වාසියක් කරා මේ 230 විකුණද්දි වරායේ කන්ටේනර් 600ක් තියෙනවා. මේ 600ට වරායේ බදු නිදහස් කරා, වරායේ ප්‍රමාද ගාස්තු නිදහස් කරා. මෙහෙමද කටයුතු කරන්නේ? මාදන ආණ්ඩුව අද හොරගම් කරන්න ඉඩ ඇරලා සීනි මිල අහසූසෙන් නැගලා මෙතන දානවා ගැසට් ඇයි මේ ගැසට් එක දාන්නේ? වෙන එකක් නිසා නෙමෙයි. ඇයි මේ හදිසි නීතිය දාන්නේ? හදිසි නීතිය දාන්නේ මේ රටේ අද එන උද්ඝෝෂණ ආණ්ඩු විරෝධී රැල්ල වළක්වන්න. මේකේ පැහැදිලිව තියෙනවා ආණ්ඩු විරෝධී රැල්ල කොහොමද වළක්වන්නේ. මේකේ තියෙනවා සාමාන්‍ය වැඩ දිනයක හෝ යම් කොටසක් වැඩ කිරීමට තමන්ට නියමිත කාල සීමාවක් තුළ වැඩ නොකිරීම ප්‍රතික්ෂේප කළොත් ඒකට විරුද්ධව කටයුතු කරන්න. නිවාඩු දිනවලත් වැඩ කිරීම පහර එළියොත් කටයුතු කරන්න. ඒ වගේම ගදාලා තියෙනවා විරෝධතාකරුත් අල්ලන්න. ඒ කියන්නේ තමුන්නාසිරලද මේ කෝවිඩ් එක නැති වුණාම එන විරෝධතා රැල්ල පාලනය කරගන්න බැරි වෙනවා. ඒකට තමයි අද උත්සාහ කරන්නේ තමුන්නාසිරලා ලෑස් වෙලා මේ හදිසි නීතිය ගැන ලබන් අහන්නේ. කෝවිඩ්-19 ඇවිල්ලා අවුරුදු එකහමාරක් වෙනවා. මේක දාන්න තිබ්බ වේලසනි. අද දාන්නේ ආණ්ඩු විරෝධය වළක්වා ගන්නයි මේ කටයුතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි හමුදාකරණය ගැන කිව්වා. මම ඉස්සෙල්ලා කිව්වා හමුදාකරණය ගැන කතා කරද්දී අපි කියන්නේ අපි හමුදාවට අපි දොස් කියන්නේත් නැහැ, මෙහා කරන්නේත් නැහැ. මහන්න මේ රටේ පරිපාලන සේවෙන් නිලධාරි නැද්ද? පරිපාලන සේවෙන් නිලධාරි නැද්ද? ඊයේ නිකුත් කළා තියෙනවා, ඊයේ නිකුත් කළා තියෙනවා පාරිභෝගික අධිකාරී අධ්‍යක්ෂ ජනරාල්වරයා දිසාපතිට නියෝග කරනවා. දිසාපතිට නියෝග කරනවා. මහන්නේ මෙහෙමද මේ රට පාලනය වෙන්නේ? හමුදාමේ විශ්‍රාමික මේද ජනරාල්වරයෙක් දිසාපතිවරුන්ට නියෝග කරනවා. එහෙනම් මේට වැඩි හමුදා පාලනයක් ගැන කියන්නේ මොකද්ද? අපි කියන්නේ මේ රටේ හමුදා පාලනයක් ගේන්න ඕන කියලා. මම අහන්නේ ඇයි මේකට මේ රටේ හොඳ විශ්‍රාමික නිලධාරීන් ඉන්නවා පරිපාලන සේවයේ? සේවයේ ඉන්න අය ඉන්න තමුන්නාසලා කෝකටත් අයිලේ හමුදාවේ කවුරු හරි එතනට දාලා තමුන්නාසලා ඒ කටයුතු කරනවා. දැන් තමුන්නාසලා හාල් ගැන කිව්වා. හාල් ගැන කවුද මේ හාල් මෝල් කාර? මේ හාල් මෝල් ලංකාවේ විශාලම දෙන්නෙක් ඉන්නවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. මේ පාර්ලිමේන්තුව ඇතුලේ අනිත් ප්‍රධානම එකන පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න මන්ත්‍රීවරයෙක්ගේ සහෝදරයා ආණ්ඩුවත් එක්ක ඉන්නේ. ඇයි දැන් මේ වල්ලන්න බැරි? ඒගොල්ල හංගගෙන ඉන්නවා හාල් පොල්වල, ඒගොල්ලන් ගබඩාවල. ඇයි තමුන්නාසලා හංගන්න බැරි කියනවා? බිලියන 50ක් ලාභ ලබනවලු. මෙතනම ඇවිල්ලා කියලා ලාභ ලබනවා කියලා. ඇයි ඒ තොග අල්ලන්න බැරි කියලා අහනවා. ගිහිල්ලා අර පොඩි හාල් මෝල් කාර්යයේ ගෝනි 200 300 තිබ්බම අල්ලනවා. කොහොමද කරන්නේ? තමුන්නාසරේ හාල් මාෆියාව පාලනය කරන්න බැරි කමද? නැතිනම් මේකේ තමුන්නාසර කොට්ටියක් එනවාද කියලා අපිට බලා ගන්න වෙනවා. මොකෝ මේක ඇතුළේ ඉන්න ඇගින් තියෙන්නේ? අපි රටේ ජනතාවට කියනවා ආණ්ඩුව මේක පාලනය කරගන්න බැරිපෙත් අත්තට පත් වෙලා. අපි අහනවා ආණ්ඩුවෙන් හාල් ටික පාලනය කරන්න බැරි නම් සීනි ටික විල පාලනය කරන්න බැරි නම් බඩු විල පාලනය කරන්න බැරි නම් අර විමල් වීරසිංහ මහත්මයා මැතිතුමා කිව්ව වීරවංශ මැතිතුමා කිව්ව වගේ මොනටද ආණ්ඩුවක් කියලා අහනවා. තමුන්නාන්සලාද විරුද්ධ පක්ෂය විතරයි පාලනය කරන්නේ. තමුන්නාන්සලාද විරුද්ධ පක්ෂයට අවලාද කරන්නේ. ආණ්ඩුවේ ගජමිතුරු ටික සීනි ව්‍යාපාරේ නිල්ල ඒකෙන් මංකොල්ල කාලම් ඒකෙන් 100%ක් ලාභ ලැබලා අහිංසක මිනිස්සු තලා පෙළද්දී නීතියෙන් ප්‍රතිපාදන තියෙද්දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතෙන් තමුන්නාන්සලා ඒවා ක්‍රියාත්මක නොකර සීනි ටික විකුණලා අරගොල්ලන්ට දෙනවා. එහෙනම් ඝනදෙනුවයි වෙළඳාමයි බදු නිදහසයි ආණ්ඩුවයි කොම හවුලේ කරන එකක් කියලා
අපි මන්ත්‍රීවරුන්ට කාලය අවසන්.
ඔව් ඒ විතර කිව්වා පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියෝ ගැන. දැන් කාඩිනල්තුමා බොහොම ලස්සනට කියනවා මේක කවුද ඉන්නේ හිටපු නීතිපතිවරයා කියනවා මේක මහ කුමන්ත්‍රණයක්. ඇයි කුමන්ත්‍රණය එලි කරන්නේ නැත්තේ? ඇයි මේක විත්තිකාරින්ට නඩු දාන්නේ නැත්තේ? තාම අල්ලගෙන ඉන්නේ හිටපු පොලිස්පත්තුමයි ලේකම්තුමා විතරයි. තව ඉන්නවා විශාල පිරිසක්. ඇයි මේගොල්ලන් අල්ලන්නේ නැත්තේ? කොමිෂන් වාර්තා තියෙද්දී ඇයි මේ පාර්ලිමේන්තු කමිටුවක් දාලා ආයි මේක හොයන්නේ? මේකද නීතිය? මේකද නීතියේ සාධාරණත්වය? ඉතින් මේ වෙලාවෙම නම් අපි කියනවා මේ හදිසි නීතිය ගේන්නේ බඩු මිල පාලනයටවත් හාල් සීනි මිල පාලනයටවත් කොවිඩ් පාලනයටවත් නෙවෙයි, ආණ්ඩුවට එන විරෝධය ආණ්ඩුවට එන ජනතා උද්ඝෝෂණ වළක්වන්නයි තමුන්නාසා ගේන්නේ. අපි විරුද්ධ පක්ෂයේ විදියට අපි මේකට විරුද්ධ වෙනවා. ඒ වගේම මේ රටේ මම කියන්න ඕනද විපක්ෂයේ විදියට සමගි ජන බලවේගයේ විදියට මේ රටේ දශක ගාණක් මේ රටේ ජනතාව පිනෝපු වින්දනය ලබලා දුන්න අපේ සුනිල් පෙරා ප්‍රවීණ ගායකයා ජිප්සිස් නායක අවුරුදු ගාණක් මේ රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරපු එතුමාද කෝවිඩ් අසංගතෙන් අවසන් ගමන ගිහිල්ලා තියෙනවා. අපි එතුමාට කනගාටුව ප්‍රකාශ කරමින් මොක්සුව ප්‍රාර්ථනා කරන බොහොම සෙනා.